ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
නම් සෝදානම් වෙන්නේ මේ සතියේ ලෝකේ පුරාම වඩාත් වැඩියෙන් කතාබහට ලක්වන උණුසුම් ප්‍රවෘත්ති පිළිබඳව සාකච්ඡා කරන්න ලොව වටා අපේ විදේශ විත්ති සමාලෝචනයෙන්. සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයිබෝන් අමල්.
ආයිබෝන් දිලුක්ෂි.
සමස්ත ලෝකයේම කතාබහ තියෙන්නේ පැන්ඩෝරා පේපර්ස් ගැනනේ. දැන් මීට කලින් අපිට මතකයි පැනමා පේපර්ස් ගැන අපි කතාබහ කළා 2016. ඊට පස්සේ 2017 පැරඩයිස් පේපර්ස් කියලා එකක් ආවා. ඊට පස්සේ 2020 ආවා ෆින්සෙන් ෆයිල්ස් කියලා එකක්. දැන් මේ වගේ නොයෙකුත් කාල වකවානුවලදී ලෝකයේ විවිධ පුද්ගලයන් යම් ආකාරයකට ආයතන ක්‍රමෝපායන් මගින් උපයාගත් මුදල් සංගවා තිබෙන ආකාර පිළිබඳව, ඒ වගේම බදු පැහැරහැරීම් පිළිබඳව, බදු වංචා පිළිබඳව තොරතුරු හෙළිදරව් කරනවා මේ ආකාරයෙන් නොයෙකුත් ක්‍රමෝපා මගින්. දැන් මෙවර ඒක එළියට ආවේ පැන්ඩෝරා පේපර්ස් නමින්. මුලින්ම අමල් දැන් මේ සමස්ත ලෝකයේම කතාබහ කරන අවධානය යොමුලා තියෙන මේ පැන්ඩෝරා පේපර්ස් කියලා කියන්නේ කාගේ අනුදැනුමක් යටතේ මෙහෙ වුණු සොයා ගැනීමක්ද? මේ පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව් පසුපස ඉන්නේ කවුද? අපි මුලින් මේ ගැන ටිකක් කතාබහ කරලෙමු.
දිලක්ෂි, මේ පැන්ඩෝරා පේපර්ස් කියලා කියන්නේ සිංගප්පූරුවේ ඒෂියා සිටි ට්‍රස්ට් කියන සමාගමේ ඔවුන්ගේ දත්ත, ඔවුන්ගේ ලියකියවිලි ලිපිලේඛන ඒවා තමයි මේ විදිහට වැඩි හරියක්ම ලීක් වෙලා තියෙන්නේ. මේ දත්ත අරගෙන ඒවා විශ්ලේෂණය කරලා තියෙන්නේ ICIJ කියන සංවිධානය. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් කොන්සෝසියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කියන ඒ ජාත්‍යන්තර ආයතනය, මාධ්‍යවේදීන්ගේ ඒ සංවිධානය තමයි මේ ලිපිලේඛන පරිශීලනය කරන, ඒවා ඒ තියෙන තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලෝකයට එළිදක්වලා තියෙන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම වොෂින්ටන් පෝස්ට්, BBC මාධ්‍ය සහ බ්‍රිතාන්‍ය ගාඩියන් කියන පුවත්පත තමයි වැඩිපුරම මේ ලිපිලේඛන විශ්ලේෂණය කරලා මේ තොරතුරු ලෝකයට එළිදක්වලා තියෙන්නේ. මෙතනදී ලිපිලේඛන මිලියන 11කට අධික සංඛ්‍යාවක් මාස 6කට වැඩි කාලයක් තිස්සේ පරිශීලනය කළා තමයි පැන්ඩෝරා පේපර්ස් කියලා මේවා එළිදක්වලා තියෙන්නේ.
හරි, දැන් එතකොට මේ පැන්ඩෝරා පේපර්ස් මගින් ලෝකයේ විවිධ රටවල ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන පුද්ගලයන්, ඒ වගේම රාජනායකයන් පිළිබඳව කතාබහට ලක් වෙනවා. තොරතුරු හෙළිදරව් වීම හේතුවෙන් මේ පුද්ගලයන් ආයතනාකාරයකින් උපයාගත් මුදල් පිළිබඳව පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් වන කරුණු පිළිබඳව සොයා බැලීමේදී මම කැමති අමල් මේ ඊළඟට කතාබහ කරන්න මේ චෝදනා එල්ල වෙලා තියෙන ලෝකයේ රාජනායකයන් සහ අනිකුත් ඉහළ පෙළේ පුද්ගලයන් කවුද? එතකොට ඔවුන් පිළිබඳව හෙළි වෙලා තියෙන මේ මුදල් වංචා සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වෙලා තියෙන චෝදනා මොනවද කියලා දැනගන්න.
මෙතන ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් රුසියාවේ ජනාධිපති පුටින්, ඔහුගේ ඉතාමත්ම ළඟම ආශ්‍රිතයන්ගේ නම් මෙතන සඳහන් වෙලා තියෙනවා. ඒකම යුක්‍රේනයේ ජනාධිපති ජෝර්ඩන් රජ්ජුරුව, ඒ කියන්නේ කිං අබ්දුල්ලා, ඒකම අයිවරි කෝස්ට්, ඉක්වඩෝ, අසබයිජාන්, චෙක් ජනරජය, මෙන්න මේ රටවල් වල රාජනායකයන් විසින් රහස්‍යගතව සමාගම් පිහිටෙව්වයි කියලා මේ පැන්ඩෝරා පේපර්ස් වලින් අනාවරණය කරගෙන තියෙනවා. ඒකම බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයා, ඒකම පාකිස්තානයේ ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම හිටවතුන් කිහිප දෙනෙක්, ඒ අයගේ නමුත් මේ පැන්ඩෝරා පේපර්ස් වල සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වෙච්ච මේ ෂකිරා කියන ගායිකාව සහ ඉන්දියාවේ ක්‍රිකට් තරු සචින් තෙන්ඩුල්කර්, ඔහුත් මේ විදිහටම ඒෂියා සිටි ට්‍රස්ට් කියන ඒ ආයතනය හරහා ඒ රහස්‍ය සමාගම් පිහිටවීමට යමුණයි කියලා ඒ අනුව තමන්ගේ මුදල් විදේශ රටවල් වල ඒවා තැන්පත් කළා කියන කාරණාව පැන්ඩෝරා පේපර්ස් වලින් එළිදක්වලා තියෙනවා.
දැන් අපි ඕස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කළොතින් ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශයේ ATO එක නිවේදනයක් නිකුත් කළා මේ පැන්ඩෝරා පේපර්ස් මගින් මේ වෙනකොට මේ ආකාරයෙන් බදු වංචා කරපු, රටට ගෙවිය යුතු බදු නොගෙවපු, ඒවා අඩුවෙන් පෙන්නවපු, අපි අර කොයි කවුරුත් දන්නවනේ මේ ටැක්ස් සේෆ් හෙවන් කියලා කියනවනේ, ඒ කියන්නේ යම් ආකාරයක බදු සහන ලබා ගැනීම උදෙසා වෙනත් රටවල ක්‍රියාත්මක වන ආයතන හරහා ඒ බදු සම්බන්ධ කටයුතු මුදල් සංසරණය ඒ රටවල් වලට සිදු කිරීම මේ වගේ නොයෙකුත් කාරණා නිසා ඔස්ට්‍රේලියාවේ පුද්ගලින් 400ක් වගේ ප්‍රමාණයක් මේ පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කරලා තියෙනවා කියලා මේ බදු වංචා කරපු පුද්ගලයන් විදිහට. ඉතින් අනාගතයේදී මේ සම්බන්ධ වන තොරතුරුත් ඔබට හෙළිදරව් වේවි. මේ රට පිළිබඳව ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කරනවා නම් දැන් ඊට අමතරව දැන් අපේ මාතෘභූමි ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ කරද්දී පුද්ගලින් දෙදෙනෙක් පිළිබඳව ප්‍රමුඛයෙන් කතා බහ වෙනවා. මේ දවස්වල අමල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිරුපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා තිරුකුමාරන් නඩේසන් කියන මේ පුද්ගලින් දෙදෙන. දැන් මොවුන් සම්බන්ධව මොනවද මේ පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කරලා තියෙන කාරණා? මොවුන්ගේ මුදල් ආයතන මුදල් උපයා ගැනීම කොයි විදිහෙන්ද පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව් කරලා තියෙන්නේ?
මෙතන දිලෘක්ෂි මේ දෙපළ සම්බන්ධයෙන් කරුණ අනාවරණය වෙන්නේ 2011 වර්ෂයේදී ඔවුන් චැනල් අයිලන්ඩ්ස් කියන දූපතේ පවත්වාගෙන ගිය ඒ ආයතන ඒවා සිංගප්පූරුවට පවරන සිංගප්පූරුවේ මේ ඒෂියා සිටි ට්‍රස්ට් එකට පවරන කටයුතු කළා කියන එක අනාවරණය වෙලා තියෙනවා. ඒ එකම 2018 වගේ මේ මෑත කාලයේදී මේ දෙපළ තමන්ට අයිති ඩොලර් මිලියනයකට අධික ඉතාම ඉහළ වටිනාකමක් තියෙන චිත්‍ර ජෝර්ජ් කීත් වගේ චිත්‍ර ශිල්පීන්ගේ ඒ චිත්‍ර ලන්ඩන් නගරයේ තිබිච්ච ඒවා ස්විස්තර්ලන්තයේ ෆ්‍රී පෝට් එකකට එහෙම නැත්නම් රහස්‍යගතව මේව ගබඩා කරන ස්ථානයකට ස්විස්තර්ලන්තයට යවුවයි කියන එක සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව මේ දෙපළ සතු දේපළ පිළිබඳවත් යම්කිසි සඳහනක් තියෙනවා. ඔවුන් ලන්ඩන් නුවර සහ සිඩ්නි නුවර දේපළ මිලදී ගත්තයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම ඔවුන්ගේ වත්කම්වල වටිනාකම 2011 ඩොලර් මිලියන 160ක් විතර වගේ ප්‍රමාණයක් කියලා ගණනය කරලා තියෙනවා. ඔවුන් මේ 90 දශකයේ මුල් කාලයේ සිට උපයාගත් ධනයයි බොහෝ අවස්ථාවලදී මේ ධනය ඔවුන් උපයාගෙන තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහෙම නැත්නම් එවකට එයා ලංකා සමාගම සමග කරපු ගනුදෙනුවලදී කොමිස් මුදල් හැටියට ලබාගත්තු ඒ මුදල් වලින් ආරම්භ කරපු accounts තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ Pandora Papers වල පෙනී යන විදිහට නම් ඔවුන් Channel Islands වල පවත්වාගෙන ගිය ඒ අපි කියන මේ shell companies, ඒ කියන්නේ නාමිකව පමණක් පවත්වාගෙන යන ආයතන ඒවා සිංගප්පූරුවට ගෙනීම සඳහා 2011 කටයුතු කරලා තිනවා. ඊට පසුව ඔවුන්ගේ දේපළ පාලනය කිරීමේ ඒ වගකීම ඔවුන් පවරලා තියෙන සිංගප්පූරු සමාගමට. ඉතින් මේ සිංගප්පූරු සමාගමේ දත්ත පිටවීමත් එක්ක තමයි මේ විදිහට තිරුකුමා නඩේසන් සහ නිරුපමා රාජපක්ෂ පිළිබඳව ඔවුන්ගේ නමුත් මේ අවස්ථාවේදී එළියට අවිලා තියෙනවා.
ඔව් හොඳයි. දැන් මේ සම්බන්ධව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා යම් විමර්ශනයක් සිදු කළ වාර්තාවක් ලබා දෙන්න කියලා දැනුම් දීලා තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. ඊට අමතරව මේ තිරුකුමාර නඩේසන් යම් ලිපියක් යොමු කළ තියෙනවා කියලා වාර්තා වෙනවා ජනාධිපතිවරයාට ඒ සම්බන්ධව යම් සාධාරණ විනිශ්චයක් කරන්න කියලා. මේ ආකාරයෙන් නොයෙකුත් ශ්‍රී ලංකා පැත්තෙන් තොරතුරු වාර්තා වෙනවා. ඒ පිළිබඳව තොරතුරු ඔබට වැඩිදුරටත් දැනගන්නට පුළුවන් ලැබෙන සඳුදා අපි ඔබ වෙත ගෙනෙන සතියේ ශ්‍රී ලංකීය පුවත් විමසුමින්. තවත් ප්‍රමුඛ වශයෙන් නවතහනේට ලක්වුණු සිදුවීමක් සිදු වුණා මේ සතියේ. ඔස්ට්‍රේලියාවෙන් නම් බැලුවොත් අඟහරුවාදා. නමුත් ඇමරිකාවේ බැලුවොත් සඳුදා. වෙලාව වෙනස එක්ක බැලුවහම උනේ මොකද්ද? අපි කොයි කවුරුත් කාර්යක්ෂමව භාවිත කරන ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය කිහිපයක් එක්වරම සමස්ත ලෝකයටම බලපාන පරිදි බිඳ වැටුණා. ෆේස්බුක් ආයතනයට සම්බන්ධ සියලුම සමාජ මාධ්‍ය, ඉන්ස්ටග්‍රෑම් එක, මැසෙන්ජර් එක සහ වට්ස්ඇප් සංනිවේදන මාධ්‍ය, මේ සියල්ලක්ම බිඳ වැටුණා. ඉතින් මේ සම්බන්ධව ටිකක් අවධානය යොමු වෙනවා. මොකක්ද මේක පසුපස තියෙන කාරණාව? සමස්ත ලෝකයටම බලපාන විදිහට මේ හැම මාධ්‍යයක්ම බිඳ වැටුණේ ඇයි? මේ සම්බන්ධව යම් කතා බහක් තියෙනවා. මා කැමති අමල් ඒ පිළිබඳව තොරතුරු ඔබෙන් මීළඟට විමසා දැනගන්න.
ඔදිලිසි මේක තමයි මෑතකදී මේ විදිහට සමාජ මාධ්‍ය ජාලාවක තරම් විශාල ලොකු කාලයක් ඒක අක්‍රිය වෙලා තිබුණේ. දැනට විශ්වාස කරන විදිහට මේකට හේතු වෙලා තියෙන්නේ Facebook සමාගම මේ ළඟදී ඔවුන්ගේ පරිගණකවලට අලුතෙන් ඇති කරපු ඒ ආරක්ෂක ක්‍රමවේදයන් බලපෑවයි කියලා තමයි විශ්වාස කරන්නේ. මෙතනදී border gateway protocol එහෙම නැත්නම් මේ තමන්ගේ පරිගණකවල ආරක්ෂාව සඳහා මේ ඇති කරපු BGP කියන ඒ ක්‍රමවේදය ඒක යම්කිසි විදියකට වැරදි තොරතුරක් අන්තර්ජාලයට වැරදි දත්තයක් ලබා දීම තුළින් මේ Facebook සමාගමේ පරිගණකවලට පිටින් අයට ඇතුල් වීමට නොහැකි වෙච්ච තත්ත්වයක් උදා වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මේක අපි සාමාන්‍ය විදියට කියනවා නම් ගුවන් තොටුපළකට ගුවන් යානා එනකොට සමහරලාට මේ අපි කියන මේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එන ගුවන් යාන පාලනය කිරීමට කටයුතු කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් අන්තර්ජාලයේ මේ ෆේස්බුක් සමාගමේ පරිගණකවල සිද්ධ වෙනවා. යම් කිසි හේතුවක් නිසා ෆේස්බුක් පරිගණකවලින් අන්තර්ජාලයට පණිවිඩයක් යවලා තිබුණා ෆේස්බුක් සමාගමේ, ඒ කියන්නේ මේ වට්ස්ඇප්, ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක්, වට්ස්ඇප් වල පරිගණකවලට ඇතුල් වෙන්න බෑ. ඒවා අන්තර්ජාලයේ නැති බවට වැරදි සංඥාවක් අන්තර්ජාලයට මුදා හැරියා ෆේස්බුක් එක හරහා. ඉතින් ඒ අවස්ථාවේදී මේ නිවැරදි කිරීමට ෆේස්බුක් ජාලයේ කාර්මික ශිල්පීන්ටත් මේක කරන්න බැරුණා. මොකද ඔවුන්ට මේ පරිගණකයට ඇතුළන්න තිබිච්ච ඒ අවකාශයත් අවහිර වෙලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට ගොඩක් වෙලා ගියේ මේක නැවත යථා තත්ත්වයට පත් කරන්න. සමහර ස්ථානවලදී ෆේස්බුක් සමාගමේ කාර්ය මණ්ඩලයට තමන්ගේ ගොඩනැගිල්ලට පවා ඇතුළන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. මොකද ඔවුන්ගේ තියෙන ආයතනයට ඇතුල් වීමට තියෙන ඒ හැඳුනුම්පත ඒකත් ඒ පරිගණක වලින් පිළිගන්නේ නැති තත්ත්වයක් ඇති වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ විදිහට පය හයක විතර කාලයක් අක්‍රිය වීම නිසා ෆේස්බුක් සමාගමටත් ඩොලර් බිලියන ගානක පාඩුවක් සිද්ධ වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් ෆේස්බුක් සමාගම ප්‍රකාශයක් කළා තියෙන ඔවුන් කියලා තියෙනවා මේක සයිබර් ප්‍රහාරයක් නෙමෙයි, හැක් කිරීමක් නෙමෙයි, මේක ඔවුන් විසින්ම ඇති කරපු ඒ ආරක්ෂක පියවර යම් කිසි විදිහකට වැරදි ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා සිදුවෙච්ච දෙයක් කියලා තමයි ඔවුන් දැනට ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් ඒ පිළිබඳ ඒ විමර්ශන තවමත් සිදුවෙමින් පවතිනවා.
මීළඟට කතා බහ කරමු දැන් කොවිඩ් වෛරසයට ප්‍රතිශක්තිකරණය ලබා දෙන කැප්සියුලයක් මේ වෙනකොට නිෂ්පාදනය කළ තියෙන ඇමරිකානු සමාගමක් විසින්. මේක කොයිතරම් දුරට සාර්ථක වේවිද කියන කාරණාව පිළිබඳව සමස්ත ලෝකීයම අවධානයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ වෙනකොට මේ එන්නත් කරණේ තමයි පාවිච්චි කරන්නේ. නමුත් පෙත්තක් වගේ එකක් වෙනවා නම්, කැප්සියුලයක් වගේ එකක් වෙනවා නම් මේ කොවිඩ් වෛරසයට ප්‍රතිශක්තිකරණය ලබා දෙන බෙහෙතක් විදිහට, ඒක මං හිතන්නේ හැමෝටම ලේසි වේවි. දැන් මේ විදිහට මේ පරීක්ෂණ මට්ටමේ පවතින මේ කැප්සියුලේට මොන වගේ ප්‍රතිචාරයක්ද මේ වෙනකොට තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්? එතකොට මේක කොයි මට්ටමේද තියෙන්නේ දැන් ජනතාවට ලබා දීමේ ක්‍රියාපරිපාටිය පිළිබඳව සලකා බැලීමේදී?
දිලක්ෂ, මේක ඇත්තටම දැන් මේ වෙනකොට ඇමරිකාවේ ඒ බලධාරීන්ගේ අනුමැතිය සඳහා යොමු කරලා තියෙනවා. මර්ස් කියන සමාගම තමයි මේ බෙහෙත දැන් ඒ විදිහට කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් හැටියට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන්නේ. මොල්ඩුපීන් රවියා කියන මේ බෙහෙත මීට කලින් ලබා දීලා තියෙන්නේ සෙන් ප්‍රතික්ෂා රෝගීන්ට. මේක අලුත් බෙහෙතක් නෙමෙයි. නමුත් මේක අලුතින් කොරෝනා වෛරස් රෝගීන්ට ලබා දෙන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව අත්හදා බැලීම ඔවුන් කරලා තියෙනවා. මෙතනදී රෝගීන් 770ක් තෝරාගෙන ඔවුන්ට මේ බෙහෙත ලබා දීම තුළින් ඒකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔවුන් දීර්ඝ කාලයක් පරීක්ෂණ කරලා තියෙනවා. මේ ඒකෙන් හරි අඩකට මේ බෙහෙත ලබා දීලා තිබුණා. අනිත් අයට අපි කියන මේ ප්ලැසිබෝ එකක්, එහෙම නැත්නම් බෙහෙතක් නෙමෙයි, නමුත් හිස් කැප්සියුලයක් ඔවුන්ට ලබා දීලා තියෙනවා. ප්ලැසිබෝ එක ලබාගත්තු කණ්ඩායමේ 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. නමුත් මේ මොල්නුපී රවියා බෙහෙත ලබාගත්තු පිරිසගෙන් කිසි කෙනෙක්වත් ජීවිතක්ෂරපත් වුණේ නැහැයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ පිළිබඳ කොතරම් බලාපොරොත්තුවක් තියෙනවද කියනවා නම්, මේ වෙනකොට ඇමරිකානු රජය මේ බෙහෙත අනුමත කරන්නටත් කලින් මේ බෙහෙතේ මාත්‍රා මිලියන ගණනක් මේ වෙනකොට ඔවුන් කලින්ම වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ඇමරිකාව පමණක් නෙමෙයි යුරෝපේ රටවලුත් මේ වෙනකොට ඒ පිළිබඳ අවධානය යොමු කරලා කලින්ම ඒ බෙහෙතේ මාත්‍රා විශාල සංඛ්‍යාවක් මේ වෙනකොටත් ඔවුන් වෙන් කරගෙන තියෙනවා.
දැන් ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කරනවා නම්, මේ මොල්නුපීරවියා කියන මේ කොරෝනා ප්‍රතිශක්තිකරණ මේ ඖෂධ කැප්සූලේ මේ වෙනකොට මිලදී ගන්නට ඔස්ට්‍රේලියානු රජයත් කටයුතු කරලා තියෙනවා. මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් නම් ප්‍රකාශ කළේ මේ වෙනකොට 1,03,000 වගේ ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාව විසින් ඇනවුම් කරලා තියෙනවා කියලා. මේ බෙහෙත හෙවනොත් ලබන අවුරුද්දේ පෙබරවාරි වගේ කාල සීමාවකදී මේ රටට ලැබේවි කියන අනාවැකියත් ඔහු එහිදී පළ කරලා තිබුණා. දැන් කොරෝනා වලට මේ ආකාරයෙන් ඖෂධයක්, ඖෂධ කැප්සියුලයක් හොයාගන්නවා වගේම කාලයක් තිස්සේ ලෝකයට ප්‍රශ්නයක් වෙලා තිබුණු මැලේරියා වුණ රෝගය සඳහාත් එන්නතක් නිපදවලා තියෙනවා. මේ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණ කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. මොස්කියුරික්ස් කියලා තමයි මේක හඳුන්වන්නේ. අමල් දැන් අපිට තොරතුරු හොයලා බැලුවොතින් එහෙම වාර්තා වෙන්නේ මේක හොයාගෙන සෑහෙන කාලයක්. නමුත් අනුමැතිය දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල කාලයක් අරගෙන තියෙනවා. මොකද්ද මේකට හේතුව වෙලා තියෙන්නේ?
ඔව් දිලිෂ්, මේක ඇත්තටම අපි දැන් බැලුවොත් කොරෝනා රෝගය සඳහා එන්නතක් ඉතාමත්ම කෙටි කාලෙකින් අවුරුද්දකට වගේ කාලයකදී අවුරුද්දක් ඇතුළතදී එන්නතක් නිෂ්පාදනය කරලා ජනතාවට ලබා දෙන්න කටයුතු කළ තිබුණා. නමුත් මැලේරියාව සම්බන්ධයෙන් ඇත්තටම GSK ආයතනය මේ එන්නත සොයාගන්නේ 1987. නමුත් දැන් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක ලබා දීමට ජනතාවට මහ පරිමාණයෙන් ලබා දීමට සුදුසුයි කියලා අනුමත කළා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම පේනවා ඉතාම දීර්ඝ කාලයක් තුල අත්දැක බැලීම් කරලා ඒවායේ ප්‍රතිඵල අනුව තමයි එන්නතක තියෙන ආරක්ෂිතභාවය පිළිබඳ සම්පූර්ණයෙන්ම තහවුරු වුණාට පස්සේ තමයි දීර්ඝ කාලයකට පස්සේ මේක අනුමත කළා තියෙන්නේ. ඉතින් එවැනි දෙයක් තමයි මේ මැලේරියා එන්නත සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වසරකට 400,000 විතර ප්‍රමාණයක් විශේෂයෙන්ම අප්‍රිකාවේ මැලේරියාව නිසා මිය යනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අනුමත කිරීමත් තුළින් නැතිවෙන ජීවිත ප්‍රමාණයක් බේරා ගැනීමට හැකි වෙයි කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ගත්තු ක්‍රියාමාර්ගයත් එක්කලා ඉදිරියේදී අප්‍රිකාවේ පමණක් නෙමෙයි අනෙකුත් රටවලවලත් මේ එන්නත ලබා දීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් මේ එන්නතෙන් මැලේරියා රෝගය වැළැක්වීමට ඒ ප්‍රතිශක්තියක් හැටියට කටයුතු කරනවා කියලා. ඉතින් ඒ පිළිබඳ තමයි දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අනුමැතියත් එක්කලා මේ එන්නත ජාත්‍යන්තර වශයෙන් ලබා දීමේ හැකියාව දැන් ඇති වෙලා තියෙනවා. මේක මීට කලින් රටවල් කිහිපයක පමණයි පරීක්ෂණ මට්ටමින් තිබුණේ. නමුත් දැන් ඒක මහා පරිමාණයෙන් හැමදෙනෙක් අවශ්‍ය කෙනෙකුට ලබා දීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා.
සෝතිය බල කරමින් අපි එහෙමනම් සමුදෙනවා අමල්, මේ සතියේදීත් ලෝකයේ තලුත් අතු විද්‍ය අපිත් එක්ක සමීප කරන්නට සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. හමු වෙමු ලබන සතියේ සිකුරාදා නැවත වතාවක්. ආයුබෝවන්.
ආයුබෝවන් දිරි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.